අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔයාලගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන ගුත්තිල වෙනනද කියන රසවත්ම රසවත් පාඩමත් එක්ක. ඔයාලා දන්නවද පුතේ මේ ගුත්තිල වෙනනද පාඩම උපුට ගන්නේ මොන පොතෙන්ද? ඒ පොත ලියන්නේ කවුද? මොන යුගයේද කියලා. මේක පුතේ කෝට්ටේ යුගයේදී ලියවෙන පද්දි 511කින් යුක්ත ගුත්තිල කාව්‍යයෙන් තමයි උපුට ගන්නේ. මේක ලියන්නේ වැත්තෑවේ හිමියන් විසින්. වැත්තෑවේ හිමියන් මේ කාව්‍ය සංග්‍රහය නිර්මාණය කරන්නට හේතුණු කාරණාව ගැන පොඩි ජනප්‍රවාදයකුත් තියෙනවා. අහලා තියෙනවද ඔයාලෙක් ගැන? වැත්තෑවේ හාමුදුරුවෝ ඉතාමත් දක්ෂයිලු ඉගෙන ගන්න. ඒ වගේම වැත්තෑවේ හාමුදුරුවෝ කියලා කියන්නේ සැලලිහිණි සංදේශය වගේ විශිෂ්ට ග්‍රන්ථ රාශියක් ලියපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ හොඳම ගෝලයා. රාහුල හාමුදුරුවෝ වැත්තෑවේ හිමියන්ගේ කවි ලියන්නට තියෙන මේ හැකියාව පිළිබඳව හොඳට දැනගෙන හිටියා. හැබැයි රාහුල හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නැහනේ. රාහුල හාමුදුරුවන්ට වැත්තෑවේ හිමියන්ගේ, ඒ කියන්නේ තමුන්ගේ ගෝලයාගේ දක්ෂතාවය ගැන පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ නිසා එයා එක පාරටම වැත්තෑවේ හිමියන්ට තමුන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න බැරි නිසා වැත්තෑවේ හාමුදුරුවන්ට දානය දෙන අවස්ථාවේදී තමන්ගේ සේවකයෙක් ලවා දිනපතාම පලාකොළ තුන් පංගුවක් බෙදන්නට කියලා උපදෙස් දුන්නා. වැත්තෑවේ හාමුදුරුවෝ දැනගත්තා මේ කරන්නේ තමන්ට යන්න නොකියා යන්න කියනවා වගේ වැඩක් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරේ කියන්නේ පල නොකියා පලා බෙදනවා වගේ වැඩක්. මෙන්න මේ නිසා වැත්තෑවේ හාමුදුරුවෝ නැවතත් තමන්ගේ ගමට වැඩම කරනවා. ඊට පස්සේ තමන් ගුණවත් කළගුණ දන්නා ගෝලයෙක් බව පෙන්වන්නට මොකක් හෝ දෙයක් කළ යුතුයි කියලා තීරණයක් ගත්තා. මෙන්න මේ ජනප්‍රවාදයට අනුව තමයි දරුවනේ ගුත්තිල කාව්‍ය කියලා ග්‍රන්ථයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඒ අත්දැකීමට යොදාගත්ත කතාව, ඒ කියන්නේ ගුත්තිල ජාතකය 550 ජාතක පොත මූලාශ්‍ර කරගෙන තමයි රචනා වෙන්නේ. ඒ අනුව වැත්තෑවේ හිමියන් තමන්ගේ නිර්මාණයේ ආරම්භක කවිය විදියට යොදාගෙන තියෙන්නේ මෙන්න මේ කවිය.
සිය පින් සිරින් සාරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳින් මුනි උතුමන් තිලෝ ගුරු.
මෙන්න මේ කවියේ පොඩි සුවිශේෂීත්වයක් තියෙනවා. මේ කවිය පටන් අරගෙන තියෙන්නේ පුතේ වායුගණයෙන්. සාමාන්‍යයෙන් වායුගණයෙන් කවියක් ආරම්භ කරන්නේ නැහැ. මෙන්න මේ තුලින් වැත්තෑවේ හිමියෝ පෙන්눔 කරා තොටගමුවේ ශ්‍රාහුල හිමියන් තරම් දේවල් තමන් නොදන්නා බව. හොඳයි, ඔයාලා දන්නවද ගුත්තිල ජාතකය ගැන? ගොඩාක් දරුවෝ මේක අහලා තියෙනවා. හැබැයි නොදන්න අයට දැනගන්නත් එක්ක මම ඉතාමත් කෙටියෙන් පුතාලට ඒ කතාව කියන්නම්. ඉන්දියාවේ උදේනි නුවර හිටියා දක්ෂ වීණා වාදකයෙක්. මෙයාගේ වීණා වාදනය ඉතාමත් සුමිහිරි. දවසක් මේ උදේනි පුරයට එනවා වෙළඳ කණ්ඩායමක්. ඇවිල්ලා මෙන්න මේ මූසිල කියන වීණා වාදකයාගේ වීණා වාදනය අහන්නට යනවා. හැබැයි වෙනදා ඒ වීණා වාදනය අහන හැමෝම උමතු වුණාට මේ වෙළඳ කණ්ඩායම නම් මේකෙන් රසවත්භාවයක් ලැබපු බවක් කිව්වේ නැහැ. මූසිල මේකට හේතුව ඒගොල්ලන්ගෙන් ඇහුවම ඒ වෙළෙන්දු කිව්වා මීටත් වඩා දක්ෂ තැනැත්තෙක් බරණැස් නුවර ඉන්න බව. එයාගේ වීණා වාදනය ඉතාමත් මధుර බව. මූසිලට අවශ්‍ය වුණා ගුත්තිලගෙන් වීණා වාදනය ඉගෙන ගන්න. ඒ වගේම මූසිල ඉතා දක්ෂ ලෙස වීණා වාදනයත් ඉගෙන ගත්තා. ගුත්තිල පඬිතුමා ඉතා දක්ෂ විදිහට ඉගෙනුවා. පසු කාලීනව මූසිල හිතුවා තමන් ගුරුතුමා තරම් දක්ෂයි කියලා. ඒ නිසා රාජමාලිගාවේ සම තනතුරක් එක්කම සම වැටුපක් ලැබිය යුතුයි කියලත් මෙයා විශ්වාස කරා. අවසානයේ මෙන්න මේ කාරණාව දැනගෙන කලකිරුණු ගුත්තිල පඬිතුමා වනගත වෙන්නට තීරණය කරනවා. මේ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬු පුල්ලාසනය රත් වෙනවා. අවසානයේදී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිල්ලා එයාගේ උදව්වෙන් ගුත්තිල පඬිතුමා මේ වීණා වාදනය ජයග්‍රහණය කරනවා. මෙන්න මේ කතා පුවතින් නිර්මාණය වුණු කවි අතරින් අපේ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙන්නේ ගුත්තිලත් මූසිලත් වීණා වාදන තරඟය පවත්වන අවස්ථාව. ඒත් එක්කම ඒ අවස්ථාවේදී පරිසරයේ සතුන්ගේ ඇති වුණු වෙනස්කම් මොනවද කියන එක ගැන. හොඳයි, දැන් අපිට නියමිත 10 ශ්‍රේණිය සඳහා නියම කරලා තියෙන ගුත්තිල කාව්‍යයේ කවි 34න් තෝරාගත් කවි කිහිපයක් දැන් අපි ඉගෙන ගමු. මේ වෙලාවේ අපි ඔයාලගේ විචාර ප්‍රශ්න පත්‍රයට උදව්වක් වෙන විදිහේ කවි කිහිපයක් තමයි ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ. හොඳයි, දැන් අපේ පාඩමට යොමු වෙමු.
ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ.
ඔයාලා බලන්න පුතේ, දැන් මේ විස්තර කරන්න හදන්නේ ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කිරීමට පැමිණි අවස්ථාව ගැන. ගුත්තිල කියන උතුම් ගුරුතුමා වීණා වාදනය කිරීම සඳහා පසෙකින් සකස් කරන ලද අසුනකට ගොස් අසුන්ගත් කල්හි කියන අදහස තමයි මේ කවියෙන් කියවෙන්නේ. මෙතන සඳ කියන වචනය අවස්ථා දෙකකදී යොදාගෙන තියෙනවා. එකක් ඇදුරු සඳ කියලා යොදන අවස්ථාව. ඒ වෙලාවේදී සඳ කියන වචනය ඇදුරුතුමා කියන අදහසටත්, දෙවනි අවස්ථාවේ සඳ කියන්නේ කාලය, එහෙමත් නැත්නම් කල්හි කියන අදහසත් නිරූපණය කරනවා. ඒ වගේම මේ කවිය ලියවෙන්නේ කෙටි විරිතකින්. මේක තුල එලිසමිය කියන කාව්‍ය ලක්ෂණයත් අපිට දකින්න ලැබෙනවා. හොඳයි, අපි දැන් තව කෙටි විරිතකට අනුව ලියවුණු කවියකට යොමු වෙමු.
කෙරමිනි බරන රස රසින් සුර සෑ සුවහස් සුරන් සහසහසස් නොකර සිටියේ අහස් කුසහිස්.
කවියා මෙන්න මේ වෙලාවේදී වීණා වාදනය අහගෙන ඉන්න පිරිස පිළිබඳ ලස්සන විවරණයක් ඉදිරිපත් කරනවා. මැණික් ආභරණවල රශ්මියෙන් දේදුණු ලක්ෂ ගණන් ඇති කරමින් දෙවියන් සහ ශක්‍රයා අහස් කුස පුරාම රැස් වෙලා හිටියා කියන එක තමයි මේ කවියේ සරල අදහස වෙන්නේ. දෙවියන් අපි හැබෙහින් දැකලා නැති වුණාට චිත්‍ර වලින් දැකලා තියෙනවා නේද? බලන්න, ඒ වගේ සුන්දර කණ්ඩායමක් අහස පුරාම ඉන්නවා කියන්නේ කොයිතරම් විචිත්‍ර දර්ශනයක්ද. මේ කවියත් ලියවෙන්නේ පුතේ කෙටි විරිතකින්. ඒ වගේම මේකෙන් හරි ලස්සන අවස්ථා වර්ණනයක් නිරූපණය කරනවා. ඒ වගේම අපිට ශබ්ද රසය පිළිබඳව විරිත පිළිබඳව අහන ප්‍රශ්නයකදී නිදසුණක් විදිහටත් මේ කවිය යොදා ගන්නට පුළුවන්. ඔන්න දරුවනේ, මෙන්න මේ කවියත් චුට්ටක් අහලා බලන්නකෝ.
දිය දිය ගොස පාල කෙරෙමින් සපැමිණි ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නාද එනමින් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නාද නික්මිනි.
ඔයාලට මොනවා හරි වෙනසක් දැනුණද? ඔයාලට පුතේ දැනෙන්න ඕන අපි කලින් අහපු කවි දෙකටම වඩා මේ කවියේ විරිත වෙනස් කියලා. මේ විරිතට අපි කියනවා පෙද විරිත, එහෙමත් නැත්නම් පදක විරිත කියලා. මේ විරිතෙන් එක් පද්‍ය පාදයක මාත්‍රා 16ක් බැගින් තියෙනවා. ඒත් එක්කම ඔයාලට මෙතෙන්දි පේනවද දිය දිය, ගිය ගිය, ගිය ගිය, සිය සිය වශයෙන් එකම වචනය කිහිප වරක් යොදාගත් අවස්ථා තියෙන බව. ඒකට අපි කියනවා අනුප්‍රාසය කියලා. අනුප්‍රාසය කියන්නේ මොකද්ද පුතේ? එකම අකුරක් හෝ එකම වචනයක් හෝ එකට ගැටමින් ශබ්ද රසයක් ඉපදවීම තමයි අනුප්‍රාසය කියලා කියන්නේ. එතකොට මේ කවිය අර්ථ රසය වගේම ශබ්ද රසය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවමත් අපිට නිදසුන් කරන්නට පුළුවන්. මෙතනදී මුල් දිය කියන වචනය දියත, එහෙමත් නැත්නම් ලෝකය කියන අදහසත්, දිය ගොස කියන වචනය ජයග්‍රහණයේ ഘോഷාව කියන අදහසත් දක්වනවා. ඒ අනුව ජයග්‍රහණයේ ഘോഷාව ලෝකයේම පතුරුවා හරිමින් ගිය ගිය තැන්වලදී රන් මැණික් මුතුවලින් ත්‍යාග ලැබමින් පැතිරී ගිය වීණානාදය සිය සිය ගුණයෙන් නික්මුනේ ජයනාදය ප්‍රතිරාවණං වන ආකාරයෙන් කියන අදහස තමයි මේ කවියෙන් කියවෙන්නේ.
මනමත් කරවන ධනමූලු දෙරනා රසවත් වන වෙන නද නාද කරනා සවනොත් සඳ පුරාගන ලෝභ දිවුනා නොදානිත් දරුවන් එකයෙන් වැටුණා.
අම්මල දරුවන්ට කොයි තරං ආදරේද නේද? අන්න ඒ ආදරේ වෙනස්ම පැති කඩක් කවිය හරි ලස්සනට විවරණය කරනවා මෙතනදී. මුළු ලෝකයේම සිත් මත් කරන්නට සමත්තුණු රසවත් වීණානාදය සවනට වැටුණු පුරයේ කාන්තාවන්ගේ උකුලේ ඉඳපු දරුවන් ඔවුන්ටත් නොදැනීම බිමට වැටුණා කියලා තමයි මේ කවියේ සඳහන් වෙන්නේ. එතකොට දරුවෝ අපිට හොඳටම මැවිලා පේනවා. ඒ කියන්නේ වාග් චිත්‍රයක් මැවෙනවා කාන්තාවන්ගේ උකුලෙන් දරුවන් බිමට වැටෙන හැටි. හරි අපූර්ව අවස්ථාවක් තමයි කවිය මෙතන දක්වන්නේ. ඒ වගේම මේ කවිය තුල මුලත් අගත් එලිසමිය දකින්න ලැබෙනවා. ඒ වගේම අර්ථ රසයේත් ශබ්ද මාධුරියේත් අවස්ථා නිරූපණයේත් අපූර්ව සංකලනයක් විදිහට මේ කවිය අපිට හඳුන්වන්නට පුළුවන්.
සතොස් කරන වීණානාද සුමට නොගොස් සිටින පිල් බර ගන ගොදුරට වෙසෙස් රුවින් තම මෙව්වත් බඹහට සඳැස් සාවන් නොකලැයි වූ නොසතුට.
ගුත්තිල කවියා කියන්නේ හරි අපූරු සංකල්පනා ගොන්නක් මවන නිර්මාණකරුවේ. එතුමාගේන තවත් අපූරු සංකල්පනාවක් විදිහට මේ කවිය හඳුන්වන්න පුළුවන්. සිත් සතුටු කරවන්නා වූ වීණානාදය අහන්න ඕන නිසා ආහාර ගන්නවත් නොගොසින් හිටපු මොනර සමූහයා තමන් සුවිශේෂී රූපයකින් මැව්වට තමන්ගේ පිල් කලඹේ තියෙන ඇස්වැනි කොටස් කං බවට පත් කළේ නෑ කියලා තමන්ගේ අසතුට මහා බ්‍රහ්මයාට ප්‍රකාශ කරා කියන අදහස තමයි මේකෙදි කියවෙන්නේ. මේ කවියේ මුල සහ අග එලිසමිය දකින්න ලැබෙනවා. ඒ වගේම වීණා නාදයේ සුමිහිරි බව ඉදිරිපත් කරන්නට කවියා යොදාගෙන තියෙන හරිම ලස්සන අදහසක්. සුමధుර වීණා නාදය ඇසීම සඳහා කන් දෙකක් මදී කියන අදහස තමයි මේකේ සරලවම කියවෙන්නේ. වීණා නාදය වින්දනය කරන්නේ දෙවියන් මිනිසුන් පමණක් නොව සතුන්ද මේක වින්දනය කරනවා කියන එක කවියා අපිට අඟවනවා. හොඳයි, අපි දැන් බලමු තවත් කවියක ඒ වගේම ලස්සන අදහසක් තියෙනවද කියලා.
යට සින්ලන බැල් මෙන් සූර විලසී විසේසින් දන මාන මත් කෑර එකසී අහසින් බැස රාඟ ගත් රාඟ කෙලෙසී දිසිමින් විය විතුලිය සිය දහසී.
ඔයාලා දැකලා තියෙනවද පුතේ, සමහර සංගීත වැඩසටහන් වල ඒ ගීතවලට අනුව නර්තනයේ යෙදෙන අය කොයි තරම් සුන්දරයිද? මෙන්න මේ කවියේ කියවෙන සුරකතුන්නම් ඊටත් වඩා සුන්දරයි. දිව්‍ය කාන්තාවන් යටසින් බලන බැල්මින් විශේෂයෙන්ම ජනයාගේ සිත් මත් කරලා ආකාශයෙන් බැහැලා රංගනයේ යෙදුනේ කොයි ආකාරයෙන්ද කියනවනම් විදුලිය සිය දහස් ගණනක් එකවරම දිස්සුණාක් මෙන් පෙනුණා කියලා කවියා මෙතනදි කියනවා. මේ කවියත් අර්ථ රසයේ වගේම ශබ්ද මාධූර්ය සඳහාත් නිදසුන් කළ හැකි හොඳම උදාහරණයක්. මේ කවියේත් මුල සහ අග යන තැන් දෙකේම එලිසමය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම විරල සුන්දර මනෝචිත්‍රයක් මවන්නටත් සමත් වෙන උපමා භාවිතා කරලා තියෙනවා. සුරකතුන්ගේ රංගනය විදුලිය සිය දහස් ගණනක් මිනි කියලා කියන්නේ අන්න ඒ උපමාව. ඒ වගේම ඉතා සුන්දර අවස්ථා වර්ණනයක් විදිහටත් මේ ගුත්තිල කාව්‍යෙන් අපට හමු වෙන මේ කවිය හඳුන්වන්නට පුළුවන්. මෙන්න මේ කවියත් අහලා බලන්නකෝ, කොයි තරම් සුන්දර චමත්කාර ජනක අවස්ථාවක්ද කියලා. මේ කවියෙන් මෙච්චර වෙලා ආපු පෙදේ විරිත වෙනස් වෙලා අලුත් විරිතක් එකතු වෙන හැටි බලන්නකෝ.
රුරසේ අඳිනාලෙසියත් ලිල දිදි විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මං කෙසේ පවසම් එසේ වර සුරලා දුන් දුන් රංග සුබා.
මේ සුරකාන්තාවන් නර්තනයේ යෙදෙනකොට විදුලියක් වගේ ප්‍රභාවයක් ඇති ඔවුන්ගේ අත් ලෙලදෙන බවත් රන්හා රසදිය එකට එකතුනා වගේ වීණා නාදයට අනුවම පාද තබමින් අනංගයාගේ පස්වනහීය ඒ කියන්නේ නිලුපුල් මල් විදින්නාක් වගේ නෙත් අගින් සබාව දෙස බලමින් නටන මේ උතුම් සුරංගනාවියන්ගේ රංගනයෙහි යෙදෙන ආකාරය මම කෙසේ පවසම්ද කියලා කවියා අහනවා. ඇත්තටම කවියා කොච්චර අසරණ වෙන්න ඇද්ද කියලා හිතෙනවා මේ තරම් සුන්දර කාන්තාවන්ගේ රංගනයක් කවියට නගද්දී. එහි එක් පාදයක් මාත්‍රා 26ක් පැගින් වූ විරිතෙන් තමයි රචනා කරලා තියෙන්නේ. ඒ වගේම මේ කවියත් අර්ථ රසයෙන් වගේම ශබ්ද රසයෙන්ුත් ඉතාමත් පරිපූර්ණ වෙලා තියෙනවා. අද වෙනකොට මෙන්න මේ කවිය ගීතයට පවා නගලා තියෙනවා. ඉතින් දරුවනේ, මං හිතනවා ඔයාලා අද ගුත්තිලයේ එන කවි කීපයක් පිළිබඳ හොඳ දැනුමක් ලබන්නට ඇති බව. විවිධ විරිත් භාවිතා කිරීම, අනුප්‍රාස රසය, එලිසමය යොදාගෙන ඇති බව නිසා කවියේ ධ්වනිපූර්ණ බවත් අර්ථපූර්ණ බවත් ඇති වෙලා තියෙනවා. උපමා භාවිතා කිරීමත් අවස්ථා නිරූපණයත් සැලකුවතින් ගුත්තිල කවියා ඉතාමත් පොහොසත් අයෙක් බවත් අපිට වැටහෙනවා. මෙහි ඇතුළත් අනිත් කවි තුල වීණා නාදයේ සුන්දරත්වය නිරූපණය කරන්නට පරිසරය පවා කවියා හරි අපූර්වට යොදාගෙන තියෙන බව අපිට පේනවා. මේ වීණා නාදය අහන ඇත්සේනාව හිටියේ හරියට සිත්තමක් වගේ. නිරන්තරයෙන්ම සීරුවට රැකවලෙහි නිරත වුණු සතුරු බලමුළු එඩි බිඳ දමපු රැකවලුන්ගේ අතේ තිබුණු ආයුධ පවා නොදැනීම බිමට වැටුණා. මිනිස්සුන්ට චුට්ටක්වත් බය නැතුව මාළු ගංයුරට ඇවිල්ලා මේ වීණා නාදය අහගෙන හිටියා. තමන්ගේ සිත්කළු වනපෙතින් එළියට ඇවිල්ලා මුව සමූහයා තමන්ගේ කටවල් ඇරගෙන තමයි මේ වීණා නාදය අහගෙන හිටියේ. ඒ විතරක් නෙමෙයි, කොවුලන්, කිඳුරන්, ගිරවුන්, ගුරුලන් පවා මේ වීණා නාදය හරි අපූර්වට රසවින්දි බව කවියා දක්වනවා. මීට අමතරව කවියා භාෂාව හසුරවාගෙන තියෙන්නේ ඉතා විදත්ත ආකාරයකට බව අපිට මේක පරිශීලනය කිරීමේදී තේරුම් යනවා. එහි එන පදකමල්, සුර රජ ආදී සමාස, රසවත් ආදී තද්දිත, මීයඹ, වරවෙන නද කියන විශේෂණ පද, අතිනවි, පුරඹර, රුපුනොද, සුරසුන් කියන සන්ධි අවස්ථා, පැතිරත කියන ක්‍රියා අවස්ථා, ඊළඟට පිළිමල්, අනුවන, අයස, අවමාන කියන උපසර්ග ආදී ව්‍යාකරණ ලක්ෂණ රාශියක් මේක තුල අපිට ලබගන්නට පුළුවන්. එසේම වර්තමාන භාෂා ව්‍යවහාරයේද යම් යම් ලක්ෂණත් මේක තුල අපිට දකින්නට ලැබෙනවා. සමහර අවස්ථාවලදී ගුත්තිල කවියා යම් යම් කරුණු පිළිබඳ සියුම් උපහාසයක් එල්ල කරන අවස්ථා නැතුවාම නෙමෙයි. පරම්පරාවෙන් එන දැඟලීම එදා පමණක් නතර කළ රිලව් ගැන, සිය පෙර වෛරසිත සිහි කරන්නේ නැතුව ගුරුලා සහ නයා එකට වීණා නාදය අහපු ආකාරය, තමුන්ගේ නොදැමුණු ඉරියව් සහිත වන්දීන් කෙරෙහිද කවියා සියුම් උපහාසයක් මෙහිදී එල්ල කරලා තියෙනවා. හොඳයි දරුවනේ, ඔයාලට මොනවද හිතෙන්නේ මේ ගුත්තිල කියන ගුරුවරයා සහ මූසිල කියන ශිෂ්‍යයා ගැන? දරුවනේ, ගුරුවරයා කියලා කියන්නේ අම්මට පස්සේ ලෝකයක් ගොඩනගන අනිත් නිර්මාණකරුවා, අසහාය නිර්මාණකරුවා. ගුරුවරයාට වගකීමක් විතරක් නෙමෙයි යුතුකමකුත් තියෙනවා අනාගත දරු පරම්පරාව ඥානනය කිරීමේ. පුතේ, ඔයාලට දැනුණද දන්නේ නැහැ, ගුත්තිල ඇදුරුතුමා පුංචි වැරැද්දක් කරනවා. මූසිල කියන ශිෂ්‍යයාගේ දේහ ලක්ෂණ බලලා එයාට බෑ දරුවෙකුගේ අනාගතය තීරණය කරන්න නේද? ඒක තමයි ගුත්තිල පඬිතුමා අතින් සිද්ධ වෙච්ච පුංචි වරද. අනිත් එක, මූසිල කියලා කියන්නේ ඉගෙන ගන්න ආස දක්ෂ ශිෂ්‍යයෙක්. ගුත්තිල පඬිතුමා කියන්නේ ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව තමා දන්න සකල ශිල්පයම උගන්වපු දක්ෂ ගුරුවරයෙක්. ඒ දක්ෂ ගුරුතුමාගෙන් තමයි ඒ දක්ෂ ශිෂ්‍යයා බිහි වුණේ. ඇත්තනම පුතේ, අපි දරුවන් තැනිය යුත්තේ අපිව ඉක්මවා යෑමට. මොකද එහෙම වුණොත් තමයි අපිට දියුණුව කරා යා හැක්කේ, ඉදිරියක් දැකිය හැක්කේ. ගුරුතුමා තරම්ම ශිල්පයෙන් දක්ෂ වුණත් මූසිල සතුව නැති තවත් එක දෙයක් තිබුණා. ගුරුතුමා සන්තකව දන්නවද මොකද්ද කියලා? ඒ තමයි පුතේ අත්දැකීම්, සහ ඒ අත්දැකීම් තුලින් නිරූපණය වන පරිණතභාවය. ගුත්තිල ඇදුරුතුමාට තිබුණු මූසිලට නැති ලක්ෂණය තමයි ඒ අත්දැකීම් සහ පරිණත බව. හොඳයි, මං හිතනවා ගුත්තිල වෙරනද පිළිබඳව ඔයාලා ප්‍රාමාණික දැනුමක් ලබන්නට ඇති කියලා. එහෙමනම් අපි ආයෙමත් දවසක තවත් රසවත් පාඩමකින් හම්බෙමු. මේ පාඩම ඉදිරිපත් කරන මම මාරහල්ලල මහවිද්‍යාලයේ TGK සුරන්දි දිල්රුක්ෂි. මේ සඳහා ගායනයෙන් මට සහාය වුණේ අකුරස්ස මහාවිද්‍යාලයේ සිංහල භාෂා ආචාර්ය දිනුෂි රත්නවීර මහත්මිය. බොහොම ස්තුතියි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර